ජාති දෙකක් තියෙනවා. කායික සුවයයි චේතසික සුවය කියන එක මානසික හිතට දැනෙන සුවය. දැන් අපි ඇහෙන දෙයක් දැකලා සතුටු වෙනකොට කායික සුඛයක්ද චේතසික? එහෙම නැත්නම් සෝමනස්සය කියලා එකට කියන්නේ. කායික සුඛයක්ද සෝමනස්සයක්ද? සෝමනස්සය සතුටු වෙන එක. නේද? ඇහැට දැනෙන්නේ නැහැ නේ ඒක. හිතද? හිත තමයි සතුටු වෙනවා නම් සතුටු වෙනවා. ඇහැට පුළුවන් අර වර්ණ රූපේ පෙන්වන්න විතරයි. ඒක ගැන හිතන එක හිතෙන් කරන්නේ සෝමනස්ස. කනට සද්දයක් ඇහෙනකොට සෝමනස්ස. ඒකත් සුඛ පැත්තට දාන්න බෑ. මාර මගේ හොඳ කියනවා කියලා හිතට තමයි හිතෙන්නේ. නේද? ඒ අනිත් පැත්තත් එහෙමයි. දැන් මට බනිනවා කියලා හිතනකොට දෝමනස්ස ගැටෙන ගතිය. හරි? ඒක දුක්ඛ දෝමනස්ස. සුඛ සෝමනස්ස. මේ විදිහට වෙනස් වෙනවා. ඒක සුඛ වේදනා කියනකොට සුඛ සෝමනස්ස දෙකම අපි සාමාන්‍යයෙන් දානවා. දුක්ඛ වේදනා කියනකොට දුකයි දෝමනස්සයයි දෙකම එකට කතා කරනවා. සමහර වෙලාවල මේ දෙක බෙදලත් ගන්න පුළුවන්. ତොර වේදනා જાති 3යි කතා කරන්නේ. සුඛ වේදනා, දුක්ඛ වේදනා, ඊළඟට අදුක්ඛම සුඛ. දුකක් නැති, සුඛක් නැති වේදනා. සාමාන්‍යයෙන් මෙදපත් කියන්නේ. නේද? සුඛ වේදනා කියලා කියන්නේ එතකොට මන වගේ දෙයක්ද? යම් විඳීමක් තියෙනවා නම් ඒක සුවදායක නම් මිහිරි නම් නේ. කායික වෙන්න පුළුවන්, චේතසික වෙන්න පුළුවන්. ඒක සැපයක් කියලා, සුවයක් කියලා හිතනකොට ඒක සුඛ වේදනා. එනකට දුක්ඛ වේදනා කියන්නේ කායිකව හෝ මානසිකව අපි දුකටපත් කරන අමිහිරි. ඒ ගතියට කියන දුක්ඛ වේදනා. ඒතර දෙකම නොලැබෙන තත්ත්වය දුක කියන්නත් බෑ, සුඛ කියන්නත් බෑ. ඒ වගේ විඳීමක් තියෙනවා නම් ඒකට කියන අදුක්ඛම අසුඛ වේදනා කියලා. හරි. සුඛ වේදනාවක් එනකොට අපි එන්නේ මොන වගේ සිද්ද? ඇලෙනවද ගැටෙනවද? ඇලෙනවා. හ්ම්. ඔව්. ඒකට කියනවා ඒකේ යටින් තියෙන රාගානුසය. ලෝභයේ පැත්තට යන්නේ ඇලෙන රාගානුසය. අනුසය ධර්මයේ අනුසය කියන්නේ යට නිදාගෙන ඉන්නවා. හැංගිලා ඉන්නවා. අනුසය ධර්ම. අපිට පේන්නේ නැහැ ඒක තියෙනවා කියලා. ඒකට කොයිදයි හරි මතු වෙන්න බලාගෙන ඉන්නවා. එතකොට ඒ සුඛ වේදනා එනකොට නැලෙන පැත්ත රාගානුසය කියන්නේ. දුක්ඛ වේදනා එනකොට ගැටෙන ගතියට කියන්නේ පටිඝානුසය. පටිඝ. පටිඝානුසය තමයි දුක පීඩා එනකොට තියෙන්නේ. පටිඝානුසය. තරහ එන පැත්ත. පටිඝානුසය. අදුක්ඛම සුඛය වෙයි මුලා වෙන ගතිය තියෙනවා. ඒතර වෙන අවිද්‍යානුසය. අනුසය විදිහට තියෙන්නේ අවිද්‍යාව. අවිද්‍යානුසය. හරි. ඊට බලන්න සාමාන්‍ය ලෝකේ කෙනාට සැප වේදනාව આવුවොත් මතුවෙන්නේ රාගානුසය. ඒකෙන් තමයි හිතන්නේ කියන්නේ ක්‍රියා කරන්නේ. ඒතර ඇලීම පැත්තෙන් යනවා. දුක් වේදනාවක් આવොත් පටිඝානුසය. එතකොට ගැටෙන පැත්තෙන්, තරහ පැත්තෙන්. ඒ පැත්තෙන් හිත හදනවා, කියනවා, බනිනවා. මේ කතා කරන කායික ක්‍රියා පටිඝ. පටිගාමස අදුක්ඛමා සුඛ වේදනාව ආවත් එතනත් ඇත්තක් දකින්න නුවණක් නැහැ මුලා වෙලා තියෙන්නේ අවිද්‍යාව තමයි එතන ඉන්නේ මොකද ඔය වේදනා තුන තිරිසන් සත්තුන්ටත් එනවනේ සත් වේදනා දුක් වේදනා මඳහත් ගති වේදනා සත්තුන්ටත් මනුෂ්‍යයන්ටත් එනවා එතකොට අර සප වේදනාව උත්සලෙනවා දුක් වේදනාව ගැටෙනවා මඳහත් පැත්තේ ආවත් එතන මුලාව මේක වෙන්නේ කොහොමද අරව මේවා දන්නේ අවිද්‍යාව වෙති එතකොට අපි සෑහෙන බරව ඉන්නේ කුසල් සිත් හදන්නමනේ කොයි වේදනාවවත් හොඳ සිතක් නෙමෙයි නරක අකුසල් සිත් වෙයි හදන්න මේ ලෝකේ හැදිලා තියෙන්නේ එතකොට අකුසල් කරනකොට විපාක මොන වගේද දායක විපාක තමයි වැඩිපුර එන්නේ. ඒ කුසල් කළොත් තමයි හොඳ විපාක එන්නේ. ඒකට අපි සාමාන්‍ය කෙනා පුරුදු වෙලා තියෙන්නේ මොන වේදනාව ආවත් අකුසලයට බර වෙන්නේ. ඒක දුක් විඳිනවා කියන එක අහන්න දෙයක් නැහැ නේ. වැඩිපුර විඳින්නේ දුක් සසරේ යනකොට. ඔකේ යම් කෙසේ නුවණක් පිහිටියොත් තමයි ඒව කුසල් බවට පත් කරගන්න පුළුවන්. ඒක හුඟක් වෙලාවට මේ ධර්මයක් අහන්න ලැබෙන අයට තමයි ඒක මේ තව පැත්තක් තියෙනවා කියලා දකින්න පුළුවන්. ටිකක් හිතන අයට නුවණින් හිතන අයට මේ සුඛයේ ඇලීම විතරක් නෙමෙයි ඒකේ අලෝභ පැත්තත් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මං විඳින සුඛේ තව කෙනෙකුට ලබා දෙන්න ඕන. අපි බඩගින්නේ ඉඳලා කෑම කනවා වගේම තව බඩගින්නේ ඉන්න කෙනෙකුට දානයක් දෙන්න හිතනවා. ඒකට අලෝභය එන්නේ නේ. ඒ වගේ පටිගය බලන්න ඕන දැන් තරහා තමන් තරහෙන් අනුන්ට බනිනකොට කෑ ගහනකොට නිකන් තමන්ට සතුටක් වගේ දැනෙන්නේ ඒක තේරුම් ගන්න නම් කරන්න තියෙන්නේ තව එක්කෙනෙක් ඔය විදිහට මට බැන්නොත් කෑ ගැහුවොත් කොහොමද තමන් ඔය උපමා කරලා අත්තානම් උපමා කත්තා නහන්නේය නගහතේ කියලා කියන්නේ තමන්ව උපමාවට ගන්න ඕන පටිගය ඊතාව සතෙකුට ගහන්න ගියොත් මටත් ඔය වගේ වැදුනොත් මොන වගේ? ඒකට මං කැමතිද? ඒ අකමැති නම් එහෙනම් උත් කැමති නෑ. මං කැමතයි සතෙක් මරන්න ගියත් මාව කවුරු හරි මරනවට මං කැමතිද? ඒ වගේ තමයි උත් මරනවට කැමති නෑ. තමන්ව උපමා කරලා බලලා එතකොට යන පටිගයේ වෙන ඒ අකුසලය ඊළඟට කුසල පැත්තට හරව ගන්න පුළුවන්. නේද? අකුසලෙන් වළකින්න අවස්ථාව තියෙනවා. ඒක තියෙන්නේ ටිකක් නුවණින් හිතන කෙනාට. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නනවා දැන් ඔහොම හිතලා සුගතියක ඉඳලා ආයේ සුගතියට යන්නේ බොහොම සුළු පිරිසක් කියලා. අපි මැරෙන මොහොතේ මතක් වෙන එක අනුවනේ ඊළඟට කොහෙද යන්නේ කියන එක තියෙන්නේ සුගතියේ යනවාද දුගතියේ යනවාද කියලා නේද එතකොට අකුසල හිතක් සිහි වුණොත් දුගතිය සතර අපාය කුසල් සිතක් සිහි වුණොත් සුගති මනුෂ්‍ය දිව්‍ය ලෝක වගේ වෙන්න පුළුවන් මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම කියන ඒවා සුගති ස්තපේ ඒ මරණ මොහොතේ සිහිපත් වෙන්නේ ඒ තමන් කරපු කුසල්ද අකුසල්ද කියන කාරණුව ඊළඟ උපත සිද්ධ වෙනවා. එතකොට බුදුහාමුදුරෝ ඒ උපමාවක් දෙනවා රණිය පොත්තට පස් ටිකක් අරගෙන මෙතන තියෙන පස් කැට ටිකද වැඩි මහ පොළොවේ තියෙන පස් කැටද එතකොට මහ පොළොවේ තියෙන පස් කැටනේ වැඩි කියන්නේ එතකොට අන්න ඒ වගේ ප්‍රමාණයක් යන්නේ දුගතිය රණිය පොත්තට ගත්ත ටික වගේ කොටසක් තමයි ආපහු සුගතියක උපදීන්නේ ඒක වෙන්න පුළුවන් කියලා පේනවා නේ. යම් කිසි වේදනාවක් දැනුණාම ওই තුනෙන් එකක් මේ වේදනාව දැනෙන්නේ. ඒකට ඒක ගැන නුවණ මෙහෙයෙන්නේ නැත්නම් අපිට එක්කෝ රාගානුසය නැත්නම් පටිඝානුසය නැත්නම් අවිජ්ජානුසය. ඔකට තමයි ගොඩාක් සාමාන්‍ය කෙනා අහුවෙන්නේ. කියන කෘතඥ කෙනා අහුවෙන්නේ ඔකට. බොහොම සුළු පිරිසක් තමයි ඒක පොඩ්ඩක් නුවණින් බලලා ඒක අර කුසල පැත්තට හරවගන්නේ. එතකොට ඔය දෙකම දැන් මේ සංසාරේ යන හැටි නේද? මරුණයින් පස්සේ උපදින හැටි.
දැන්
එතකොට මොකද
හිතෙන්නේ?
දැන් හරි සැපයි කියලා හිතනවා නේද? දුක් වේදනාව
එතකොට
ඒක තමයි මං අහන්නේ. දැන් වේදනාව අඩු වුණහම හරි සතුටක් නේද දැනෙන්නේ? සුඛ වේදනාව දැනෙනවා. ඇති යන්තම් මේකෙන් බේරුණා. සුඛ වේදනාව එනකොට මනානුසය රාගානුසය පටිගානුසය ඉඳලා රාගානුසයට පණිනවා.
ඉතින් එතකොට ඔය විදියට
දිව්‍ය ලෝකයන් නැබේ රාගානුසය.
දෙවියෝ වෙනුන රාගෙති.
තියෙනවා ඒ උනාට අර දැන් ඒක තමයි දැන් මේකේ අකුසල් අකුසල් සිතක් ආවොත් එහෙම දුගති යන්නේ නේ. ඒක තමයි දැන් අපි යම් කිසි කෙනෙක් පුරුදු වුණොත් ඒ සුඛ වේදනාවේ ඇලෙන්නේ නැතුව ඉන්න මේ ඒක උදව් කරගෙන කරන්නේ අකුසල් නිවේ නම් තමයි දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. ඒකට ඒකට
මේ සිද්ධ වේවා කියලා හිතනවා
එතකොට හොඳයි. එතකොට සුගතියට යන්න පුළුවන් නේද? එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒ බොහොම සුළු පිරිසක් තමයි ඒ පැත්තට හැරෙන්නේ.
මේ වෙනස මෙහි
කරන්නේ ඒක තමයි දැන් මම ඊළඟට කියන්න හැදේ. දැන් ඔය සුගති හරි දුගති හරි යන විදිහනේ. දැන් එහෙම සුගතිය ගියත් ඉතින් ඊළඟට ආයේ සුගතියක යයිද කියන්න බෑ. ඒ තමන්ගේ අර කුසලුත් ඉවර වෙනවා.
මෙසරින් පින් සිදු වේවා කියලා සාමාන්‍යයෙන් කියන්නේ බෞද්ධ පුරුදු තියෙන කෙනෙක්. අනිත් කෙනෙකුට එහෙම හිතෙන්නේ නැහැ. මතක් වෙන්නේ
නැහැ. ඉතින් ඒගොල්ලෝ thank you කියලා හරි කියනවනේ නේද? ඒ හොඳයි ඒක. ඒක මේ දාන සිතක්. හරි.
වෙනිකන් විකන් කියන්නේ තේරෙන්නේ නැතිව පින් සිදු වෙයි කිව්වට හරි නෑ. ඒ වෙලේ
හිතෙන් එනවා නම් ඒක
එයාට කරුණාවක් හිතෙන්න ඕනේ. අනේ මට මේ කෝපෙ දුන්නා හරි මට වතුර ටික දුන්නා හරි මොන අහරි කියලා නේද?
ඔව්.
නිකන් මොරුවට පින්සිදු වෙයි කියලා.
ඔව්. මොකද එහෙම හිතන්න ඒ අවස්ථා අඩු වෙනවා. ඉතින් දැන් සනීප වුණත් ඉතින් තව කොච්චර බිලක් ගෙවන්න තියෙනවද? හොස්පිටල් එකට ડોක්ටර්ට ඌව මතක් වෙනකොට ඒ කුසල් දෙයක් ඒක තමයි. දැන් මේ පැත්තෙනුත් හරියට දැන් ඉස්සර නම් ඉතින් වේද මහත්තුරු ડોක්ටර්ස්ලා බොහොම අසනීපට බෙහෙත් කරනවා නිසා සල්ලි බලාගෙන නෙමෙයිනේ කරන්නේ.
ඒක හරියට කරුණාවෙන් බෙහෙත්
දුන්නේ. ඒක දැන් එහෙම කෙනෙක් හිටියොත් ඉතින් අර කුසල් පැත්තට යන පැත්ත වැඩි. අනිත් පැත්ත තිබුණත් ඉතින් දැන් පොලිමේ ඉඳලා බැන බැන යන්නේ ડોක්ටර්ලට. එහෙම කියලා ඒ කියන්නේ දැන් බලන්න අපේ හිත නරක කරගන්න තියෙන අවස්ථා තමයි වැඩි. කුසල් කරගන්න තියෙන තැනත් අපි නැති කරගන්න. අපිට උදව්වක් හම්බ වුණත් එතනත් මොනවා හරි බැන බැන ඉන්නේ. දැන් අපි අත්දකිනවා දැන් දාන දෙන්න යන වැඩි පිරිසක් ඉන්නවා හිත නරක කරගෙන ඉන්නේ. දානෙ දුන්නාට. දානෙ ඉතින් මහා ලොකු උත්සාහයක් අරන් සෑහෙන මහන්සි වෙලා තමයි වියදමක් කරලා එහෙම දානෙ දෙන්නේ. අන්තිමට ඇවිල්ලා ඉතින් අර අඩුපාඩුකක් ගැන හිත හිතා අර සතුට නෙමෙයි ආයේ ගැටෙන පැත්තට යනවා. පටිගේ පැත්තට. ඒකට අර කුසලෙත් බාල කරගන්නවා. ඒක උසස් සිත හදන්න කොච්චර අවස්ථාව තියෙනවා. දැන් මේ වගේ තැනක් තමයි ඔය අසනීපයක් කියලා බෙහෙත් ගන්න ගියාම ඉතින් එක්කෝ හොස්පිටල් එකේ ඔය වැඩ කරන අයට හරි බණි. එයා මේ අතු ගාලා නැහැ. මෙතන ජරාව අරකයි මේකයි. දොස්තර මහත්තයා නම් හොඳයි. මේගොල්ල කිසිම වැඩක් නැහැ. ලෙඩේ සනීප කරගෙන ඉනකොටත් බැන බැන ඉන්නේ. එතන අපි කුසල් සිද්ද හැදෙන්නේ කියන්නේ ඒක බොහොම කල්පනාවෙන් ඉන්න කෙනෙකුට තමයි යන කුසල් සිත් වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒකට කල්පනාවෙන් ඉන්න කෙනාට අවස්ථාව තියෙන ඕන තැනක කවුරු හරි බැන්නත් කුසල් සිතක් ඇති කරගන්න හැකියාව. අනේ මේ ආගේ මොඩකවට නෙවෙයි බණින්නේ මම මොකටද තරහ ගන්නේ කියලා හිතුවහමත් කුසල පැත්තට හැරෙනවා. Taman තරහ ගත්තේ නැහැ නේද? දැන් පියර හොඳ දෙයක් කරලා කුසල් කරනා වගේ නරක පැත්ත එනකොටත් කුසල් කරගන්න පුළුවන්. දැන් ඒක කරන්න පුළුවන් වෙන්නේ අන්න දැන් ඊළඟට දැන් අපිට ඊට වඩා අවස්ථාව තියෙනවා. දැන් බුදු කෙනෙක් පහළ වුණ කාලෙක ධර්මයක් අහන්න ලැබුණ කාලෙක ඔයිටත් එහාට යන්නත් අවස්ථාව තියෙනවා. අකුසල් යටපත් කරලා කුසල් කරන්න විතරක් නෙමෙයි ඊළඟට ආමේ කුසලේ අරමුණු වෙලා සුගතියක ගියත් ආයේ දුගතියට එන එක නැවතිලා නැහැ නේ. ඒකෙන් මිදිලා නැහැ නේ. මේ දුක් විඳීමෙන් සසරින් මිදිලා නැහැ නේ කියන දේ දකින්න උදව් වෙන්නේ ධර්මය. මේ බුදු කෙනෙක් පහළ වුණ කාලෙක විතරයි ඔහම අහන්න ලැබෙන්නේ. එහෙනම් ඒ දෙකෙන්ම මිදෙන්න විදිහක් තියනවාද කියන්නේ අන්න හිත දිනු කරන පැත්ත. එතකොට ඒකට එන්න නම් ඉස්සෙල්ලා අපි අර සැප වේදනාවේ ඇලෙන පැත්තයි දුක් වේදනාවේ ගැටෙන පැත්තයි අඩු කරගන්නවා. හරි. එතකොට සුඛ වේදනාව ඒකාන්තයක් දුක් වේදනාව තවාන්තයක්. අදුක්කම සුඛ එක තමයි මෙද හරියි. ඒකත් මුලාවෙන් එහෙම නැට අර දෙකේ ඉන්නවට වඩා හොඳයි. දුකේ ගොඩාක් තරහ ගන්නවා සැපේ සතුටු වෙනවා පැත්තේ හිටියොත් එහෙම ලෝභයි ද්වේෂයි. කෙලින්ම දුගතියේ යන්න වැඩ තමයි කරන්නේ. එතකොට අපිට පුළුවන් නම් සැපේ ඕනවට වඩා සතුටු වෙන්නේ නැතුව ඒ කියන්නේ රාගානුසය පැත්තෙන් යන්න නැතුව දුකේදී ගැටෙන්නේ නැතුව පටිඝානුසය පැත්තෙන් යන්නේ නැතුව ඉන්න පුළුවන් නම් අර අකුසල් හැදෙන එක නවත්ත ගන්න පුළුවන් නේ. ඒ කියන්නේ කුසල් සිත් වැඩි දියුණු කරගන්න පුළුවන්. එතකොට ඔක තමයි ඉන්නේ සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා.
ඒක නිසා භාවනාව දියුණු කරගන්න ඒක කරන්න පුළුවන්.
ඒක තමයි. දැන් නිකං කෙනෙකුට ඒක අමාරුයි. සාමාන්‍ය ලෝකේ හැදිලා තියෙන්නේ අපායේ යන විදිය. ටිකක් හිතන කෙනාට තමයි මේ සුගතිගාමි වෙන්න පුළුවන්. ඒකනේ අර නිය පොත්තේ උපමාව ගත්තේ. මෙච්චර සුළු පිරිසකට තමයි ওই විදිහ හිතෙන්නේ. ඊටත් වඩා සුළු පිරිසක් තමයි ඊළඟට ධර්මයක් අහලා ඒකෙන් ප්‍රයෝජනය අරන් මේ දුකෙන් මිදෙන පැත්තට වැටෙන්නේ. ආර්ය මාර්ගයට. එතකොට ඔන්න බලන්න දැන් ඔය සූත්‍ර කීපයක දැන් සබ්බපාපස්සකරණං කුසලස්ස උපසම්පද. එහෙම නැත්නම් සැප වේදනාව ඒකාන්තයක් දුක් වේදනාව ඒකාන්තයක් අදුක්කම සුඛ එක මැද. එහෙම දේශනා කරන මජ්ජේ සූත්‍රය කියන එක. මජ්ජේ සූත්‍රය. හරි. මධ්‍යම ප්‍රතිපදාව කියලා පොත දෙවෙනි පොතේ තියෙනවා. ඒකට ඒ අන්ත දෙකට නැවැටි මැද. හරි. දැන් බලන්න මේ දුකේ ගැටෙන්නේ නැති වෙනකොට සැපේ වැඩිපුර ඇලෙන්නේ නැති වෙනකොට අන්ත වලට වැටෙනවා. මැදකට එනවා. හරි. නැද්දට ආපු පළියටම තාම ගැලවුනේත් නැහැ. ඒකෙත් තියෙනවා මොකද්ද මේ මෝහය නැත්නම් අවිද්‍යාව මුලා කරන ගතිය. නේද? ඒ මෝහේ හිටියත් තාම ලෝකේ යනවා. හැබැයි වැඩිපුර ඉතින් කුසල් පැත්ත තමයි සිද්ධ වෙන්නේ. මොකද අරවට ඇලිලා පව් පැත්ත අඩු කරගන්නවා. නේද? ඒ වගේ අයගේ හිත ටිකක් උසස්. හැම තිස්සෙම තරහ අරන් ඉන්න කෙනෙක්ගේ එහෙම නැති කෙනාගේ වෙනසක් තියෙනවා නේද? අන්න ඒ වගේ මනස උසස් භාවයක් තියෙනවා යාගේ. කේන්ති නොගන්න කෙනාගේ මනස සාමාන්‍යයෙන් උසස්. නේද? තරහ ගන්න කෙනාට. ඒ වගේ තමයි ඇලීම පැත්තෙන් ඕනකට වැඩ යන කෙනාට වඩා අර ඒක අඩු කෙනාගේ මනස උසස්. හරි. උඩට ඒ මට්ටමක් හින්දා තමයි අපි මනස උසස් මට්ටමක් තමයි මනුස්ස කියන්නේ. සත්තුන්ගේ ওই ගතිය අඩුයි. සත්තු නිකන් ඔය රියැක්ට් කරනවා විතරනේ. නේද? ගතිකට ගැහුවොත් හපා ගන්න පණිනවා මිසක් මෛත්‍රී කරන ගතියක් නැහැ. මිනිස්සුන්ගෙත් ඒ ගති තියන අය ඉන්නවා. මොකද ඒ යට ඉඳලානේ ඇවිල්ලා තියෙන්නේ. දැන් මනස උසස් වෙනකොට අර දෙපැත්තට යන ගතිය අඩු වෙනවා. එතකොට උසස් මනසකට තමයි ඔන්න ඊළඟට මේ ධර්මය අවබෝධ කරගන්න හැකියාව තියෙන්නේ. හරි. එතකොට අදුක්කම සුඛ වේදනාව පැත්තට එන කෙනාට තමයි දැන් හිතට විවේකෙකුත් තියෙනවා. තරහරන් ඒව පස්සේ පන්නන්නෙත් නෑ. ඇලිලා ඒ පස්සේ පන්නනවා ගතියත් අඩුයි. එයාට අර මානසික විවේකී තියනවා නේද? එයාට පේනවා දැන් මේ අර දෙකේම නොහිටියට මේ මැදකුත් තියනවා නේ කියලා. නැත්තම් සාමාන්‍ය කෙනා ওই දෙපැත්තේ පැන පැන ඉන්නේ. නේද? ඒ පන්නන්නේ තණ්හාවෙන්. තණ්හාව මහංකාරිය කියනවා සිබ්බණිය. ගැට දානවා. අර දිගට දිගට ගෙනියනවා ඒවත් ඈ සැපේ හරි දුකේ හරි මොකද ඒ දෙකෙන් එහාට දෙයක් පේන්නේ නැහැ කියනවා කියලා. දැන් ඔන්න ටිකක් නුවණ දීනු වෙන කෙනාට පේනවා ඊළඟට මොකද්ද මේ ඒ කියන්නේ දුක නැති කරගන්න සැප විතරක් නෙවෙයි තියෙන්නේ ඈ දුකේ වෙන පැත්තකුත් තියෙනවා. දුක් නොවිඳ ඉන්න පැත්තකුත් තියෙනවා සැප පැත්ත පස්සේ ඉලවන්නේ නැතු. දැන් මුලින් පේන්නේ දුක නැති කරගන්න සැප විතරයි තියෙන්නේ කියලා. නේද? දැන් සැප ආවේ නැතුවට දුකේ අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒකට තමයි අර උපේක්ෂාව නැත්තම් අදුක්කම සුඛ පැත්තට එන්නේ. මැද හත් බවකට එන්නේ. ඒකේ සහනයක් තියෙනවා කියලා කියනවා නේද? ඊළඟට තව ටිකක් ඔන්න දැන් ධර්මයත් අහලා නොවනින් හොයන කෙනාට පේනවා මෙතනත් මේ අවිද්‍යාවක් තියෙනවානේ. මේ මැද හිටියට හිතට සහනයක් තිබුණාට මේ තාම සසරි දුක් විඳින එක නැවතිලා නැහැ කියලා නේද? එතකොට ඔන්න එතන අවිද්‍යාව යෙදිලා කියලා ඒක හොයනකොට විද්‍යාව පහළ වෙනවා. අවිද්‍යාවෙන් නිදීම විද්‍යාව. විද්‍යාව නොයදුනොත් මොකද වෙන්නේ කියලා ඔන්න පෙයින්න ගන්නවා. හරි. එහෙම කෙනා ඊළඟ ස්ටෙප් එක තමයි විමුක්තිය කියන එක. මිදෙනවා. විමුක්තිය. එතකොට අවිද්‍යාවෙන් හදන හිත වලින් මිදෙන්න පටන් ගන්නවා විමුක්තිය. එතකොට එතන දුකෙනුත් නිදහස් වෙනවා. මේ විමුක්තිය තියෙන කෙනා තමයි නිවනටපත් වෙන්නේ. ඔය ටික විස්තර කරනවා චූල වේදල්ල සූත්‍රයේ. විසාක උපාසක ධම්මදින්න මහත්තයරණගෙන් අහනවා මේ වේදනා කීයක් තියෙනවද? තුනයි. මොනවද? සුඛ වේදනා, දුක්ඛ වේදනා, දුක්ඛම සුඛ වේදනා. සුඛ වේදනාවේ අනුසය මොකද්ද? රාගානුසය. දුක්ඛ වේදනාවේ අනුසය මොකද්ද? පටිඝානුසය. අදුක්ඛම සුඛ වේදනාවේ අනුසය මොකද්ද? අවිද්‍යානුසය. ඊළඟට අහනවා හැම සුඛ වේදනාවේම රාගානුසය තියෙනවද? නැහැ කියනවා. සාමාන්‍යයෙන් රාගානුසය තිබුණාට හැම වේදනාවෙම සුඛ වේදනාවෙම රාගානුසය නැහැ. හැම දුක්ඛ වේදනාවෙම පටිඝානුසය තියෙනවා. ඒත් නැහැ කියන්නේ. දුක් වේදනාව ආපු පළියටම පටිඝය ඇති කරගන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය කෙනා එහෙම වුණාට. ඒ වගේම හැම අදුක්ඛ සුඛ වේදනාවෙම අවිජ්ජානුසය තියෙනවාද? එහෙමත් නැහැ කියන්නේ. ඒ නැති අවස්ථා කීපෙකුත් කියනවා. දැන් සුඛ වේදනාවේ රාගානුසය නැති එකක් තමයි අර හොඳට සමාධිය දිනු කරලා ප්‍රථම ධානයට සමවැදුනහම. ඒකට එතන රාගානුසය යෙදෙන්නේ නැහැ. හරි. ඊළඟට ඔය දැන් හිත දිනු කරන කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කවදා මට මේ ප්‍රතිඵල ලැබෙයිද? මනේ තාමනේ කවුද ප්‍රතිඵල ලැබෙයිද? එතකොට නිකන් තාම නෑ කියනකොට නිකන් දෝමනස්ස ගතියක් නේ. ඒ දෝමනස්ස හිත පටිගය නෙවි. පටිගානුසය නෑ. හරි. මේකට කියනවා එනෙක්කම්ම දෝමනස්සය කියලා. අතහැරීමට එන දෝමනස්සය. තරහක් නෑ. ඒ කියන්නේ අකුසල් බවට යෙදෙන්නේ නෑ. හරි, ඒක හොඳ පැත්තට ඒක යෙදෙන්නේ. හරි, පටිඝානුසය. එතකොට දැන් හැම දුක් වේදනාවම අපිට තරහ අරන් පව කරගන්න ඕනේ නැහැ. දෝමනස්සෙත් තියනවා මේ පටිඝානුසය නැති එක. ඊළඟට අදුක්කම සුඛ වේදනාවට දෙන උදාහරණේ තමයි හතරවෙනි ධානය. උපේක්ෂාව නේද? එතකොට ඒකේ අවිඥානසය නැහැ කියන චතුර්ථ ධානයිනේ. ඒ නියම උපේක්ෂාව එතන තියෙනවා. ඒ උදාහරණ තුනක්. දැන් අපිට පේනවා දැන් අර විදර්ශනා කරන කෙනාගෙත් ඕව නැති වෙන්න පුළුවන්. නේද? විශේෂයෙන් වේදනානුපස්සනාව. වේදනාව ගැන හොකට බලන්න පුරුදු වෙනකොට අර පරණ පුරුද්දට ඇලෙන්න හරි ගැටෙන්න හරි යන්නේ නැහැ. ඒ මොනවද බලන්න පුළුවන් වේදනාව දිහා? අපි බලා ඉන්නකොට වෙනස් වෙනවා දකින්න පුළුවන්. අනිත්‍ය බව දකින්න පුළුවන්. මේ වේදනාව දිගටම මෙහෙම තියෙන්නේ. ඊළඟට අපි නුවණින් දන්නවා වේදනාව හටගන්නේ කොහොමද? පස්සපක්ෂය වේදනා. මේ ස්පර්ශයක් නිසාමයි වේදනාව. ඒ කියන්නේ ආයතනයක් වැඩ කරනකොට තමයි වේදනාව. පස්සපක්ෂය වේදනාව. එතකොට ඒකේ පස්සේ නිරුද්ධ වෙනකොට වේදනාවක් නිරුද්ධයි. එතකොට ඔකේ ඇලෙන්නවත් ගැටෙන්නවත් දෙයක් නැහැ. මේ මට බාර ගන්න අවශ්‍ය නැහැ ඔබ. ඔක කන්ට්‍රෝල් කරන්න ගියොත් තමයි අපි කර්ම කරන්නේ. මේ වේදනාව ස්පර්ශ
කරතුමක් තියනවා නේද?
දැන් ගත්තත් එතන කර්මයක් එනවා. සිද්ධ වෙනවා. නෑ. ඒක ඒකයි ලෙඩකට බෙහෙත් ගන්න එක වෙනම කතාවක්. හැබැයි තෙන් හැම ඔළුවේ එක්කමටම පැනඩෝල් බිබී ඉන්න ඕනේ නෑ. පොඩ්ඩක් බලන් ඉඳලා සනීප කරගන්න පුළුවන් ඒවා තියෙනවා. ඔව්. ඒ සාමාන්‍යයෙන් භාවනා කරනකොට ඔය බෙහෙත් ගන්න එක ටික ටික අඩු වෙනවා. ඔව්. භාවනා මේරි ගන්නවා. අර දරන්න මේරි ගේනවා කවුත් ඉතින් එහෙම. ඒ වෙලාවට ඒක අසනීපයක් නම් ඒකට වෙලෙන්නේ නැහැ. හැබැයි දරන්නම් බැරි වේදනාව දිහා තමන්ට බලන් ඉන්න පුළුවන් නම් ලෙඩේ සනීප වෙනවා විතරක් නෙවෙයි නිවන් දකින්නත් පුළුවන්. වැඩ දෙකක් වෙනවා මාර්ගයේ. වේදනාව උපස්සනාව හොඳට වඩන්න ඒකට ලොකු ශක්තියකුත් ඕන නේද? බලන් ඉන්න මේකේ ඇත්ත తත්ත්‍ය දැක්කොත් විසීමත් ඕන එතන නුවණ පිහිටන්නත් ඕන. තනතර වේදනාව විතකින්න පුළුවන් නම් ඒකත් පස්සපච්චය වේදනා ස්පර්ශයේ නැති වෙනකොට වේදනාව නිරුද්ධ වෙනවා. මේක පවතින්නේ නැහැ අනිත්‍යයි. ඒ
කියන්නේ
සදා ලෙඩක් නැතුව ලෙඩක් තියෙද්දි රහත් වුණ අයත් ඉන්නවා ඒ රහතන් වහන්සේලා. ආවද මේ මරණ මොහොතේ තමන්ට පුළුවන්කම ලැබුණොත් නිවන් දකින්න පුළුවන්. ඒක රහතන් වහන්සේ කෙනෙක් ඉන්නා බෙල්ල කපා ගන්නවා. ඒ වේදනාව දිහා බලලා රහත් වෙනවා. තව එක්කෙනෙක් ඉන්නා කකුල් දෙකට අර ගලක් පෙරලගෙන කකුලේ යට කඩා ගන්න විඳ ගන්නවා. ඒක මෙනෙහි කර කර ඉඳලා රහත් වෙනවා. ඒක හැමෝටම කරන්න පුළුවන් නෙමෙයි. ඒ මට්ටමට ඒක තමයි මගේ ශක්තියක් තියෙනවා නම් Tamanta ඒ දර්ශනය කරන්න. ඒ දරුණු වේදනාවත් උදව් වෙනවා. ඒක දුක් සහිතයි ඒ වුණාට ඉක්මන් ප්‍රතිඵල. ඒකේන දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤා කියලා. ප්‍රතිපදාව දුකයි.
දැන් නමුද වේදනාවක් එනකොට නමුගේ හිත හදා ගන්නවා නම් අනේ මට වඩා
මම කිසිම
විදිහට වේදනාවක් පේනව නේද? ඒක නිසා මම
මේක උල්ල ගන්න
ඕන කියලා හිතන එක හරි නැද්ද?
ඒක හරි. එහෙම හිතුවහම තමන්ට ශක්තිය එනවා ඊළඟට වේදනාව දිහා බලන්න.
ඉතින් ඇයි එහෙනම් කෙනෙක් මට කිව්වේ මම කිව්වහම මට ඕන එක ලැබෙන එක මම හැම කිසිම හිතන්නේ
අනේ මට වාසනාවක් මෙච්චර
කෙනෙක්
කොච්චර දෙනෙක් ඉන්නවද ඒකවත් නැති ඒගොල්ලෝ කියලා මම ඕක කිව්වම යාළුවෙක් නෑ ඒක විදිහට නෑ ඒක වැරදි එහෙම කරන්න හිතන්නේ ඔයාලා කුසල් පුරව ගන්නවා අකුසල් අකුසල් පුරව ගන්නවා නෑ ඒක මම කියන්නේ දෙපැත්තක්
ඒ
තමන්ගේ නුවණ යෙදෙන්නේ කොහොමද?
ආ හිත හිතේ
තියෙන. ඒ කම්පෙයා කිරීමෙන්. දාරග අපි රටගේ කිව්වේ. එන්න කවුරු හරි භාවනා කරන්නේ මෙයා නම් ප්‍රතිඵල ලැබුවා නේ මටත්. ලැබෙන්න. ඒතකොට හොඳ පැත්ත.
එයාට
ඊර්ෂ්‍යාව නෙමෙයි. ඒක තමයි මම කියන්නේ. ඕන ඊර්ෂ්‍යාවෙනුත් හිතන්න පුළුවන්. නැත්තම් ඒක තමන්ට හොඳ පැත්තෙනුත් හිතන්න පුළුවන්. දෙපැත්තම දුවේ. ජාර පැත්ත බලලා කෙනෙකුට කියන්න පුළුවන් ඕක එපා වැරදි. අනිත් පැත්ත ගැන හොඳයි. හරි. ඒ තමන්ගේ නුවණ
සතුටු වෙනවා කියන එකත් එක්ක නේද?
ඔව්. දැන් කම්පෙයා කරන්න පුළුවන් දැන් ඔන්න භාවනා කරනකොට ඔන්න දැන් රිදෙන්න ගන්නවා. කකුල දිගාරින්නමයි හිතෙන්නේ. තමන්ට හිතෙන්න පුළුවන් මේ මම ඔయిత වඩා දුක් විඳිනවානේ අපායේ ගිය.
මම
කොච්චර දුක් විඳලා දෙනවද? ඒ හින්දා මේක එක එක කම්පෙයා කරනකොට කොච්චර අඩු දෙයක්ද? මේක විඳගෙන මම භාවනාව කරනවා. මේක හොඳ පැත්ත. එහෙම කම්පෙයා කරලා හොඳ පැත්තට ගන්න පුළුවන්. හැබැයි තමන්ගේ නුවණ යෙදෙනවා. මම කෙනෙකුට ඒක අනිත් පැත්ත පෙන්නන්න පුළුවන්. මේක මේ පැත්ත බලලා තමයි යා කියලා තියෙන්නේ. දෙපැත්තම තියෙනවා. ඒ හින්දා තමයි දැන් වේදනානුපස්සනාව කියන එක වඩන කෙනාට හැම වේදනාවම භාවනා ආරම්භණ. අනතනයි වාසිය දෙන්නේ. වේදනානුපස්සනා වේදනා දිහා බලන් ඉන්න පුරුදු වෙන කෙනාට හැම වේදනාවම අර විදර්ශනා අරමුණක් කරගන්න පුළුවන්.
කියන්න පුළුවන්ද? අපායේ ඉන්න බඩකේව ඒගොල්ල කවදා හරි ගැලවෙන්න පුළුවන්ද? නැත්නම් තවත් දැන් අපි තිහිට ගියොත් හරි වැඩක් මිනිසුන් මරමර ඇන ඇන පුච්චු පුච්චු ඉන්න
ඒකත් අකුසල් තමයි රැස් වෙන්නේ.
ඉතින් ඒගොල්ලන්ට ගැලවෙන්න බෑ කවුරක්වත්.
ඒක එහෙම වෙන්නේ ඉතින් කර්ම ශක්තිය අනුවනේ. දැන් අපි සතෙක් වෙලා උපදින්නේ අපේම කර්ම ශක්තිය අනුවනේ. දැන් කොටියෙක් වෙලා ඉපදුනා නම් සත්තු මරන්නම වෙනවද? දැන් මරන්නේ සතා එක්ක තරහට නෙමෙයි කන්න. ඉතින් කොටියා පව් කරන්නේ නැද්ද? ඒ කර්මය නිසාම ඒ වගේ දැන් හැදිලා එනවා.
එතකොට දැන් කොටියෙක් වෙලා ඉපදුනොත් එයාට එදෙනින් ගැලවෙන්න මොකක්ද?
ගැලවෙන්න අමාරුයි. මොකද ඒ ඉපදුනේ පෙර කර්මයක් බලවත් හින්දා ඒ විදිහට විපාක දෙන්නේ. දැන් මිනිස්සෙක් වෙලා ඉපදුනත් දැන් හොරුන් මැද්දේ ඉපදුනොත් හොරකම් කරන පවුලක ඉපදුනොත් ඒ පැත්තට යන්නනේ වැඩිපුර මේක තියෙන්නේ. අර ඒකත් එයාගේ කර්ම ශක්තිය එකයි නේද?
කර්ම ශක්තිය තමයි අර විදිහට ඉපදෙන්නේ.
ඔව්. හැබැයි එයාට වුණත් මිනිස්සෙක් හින්දා ධර්මය අහන්න ලැබිලා නුවණ පිහිටියොත් බේරෙන්න අවස්ථාව තියෙනවා. එතනයි වෙනස තියෙන්නේ. ඒක මිනිස්සෙක් වෙනවා ආරණ්‍යයකට හොරෙක්. ඇවිල්ලා දකිනවා මේ ටිකක් ලොකු පාත්‍රයක් තියෙනවා හැමෝම ඇවිල්ලා වැඳලා යනවා ඒ භාවනා කරන අය රත්තරන් එක. මට හිතෙනවා මේක හොරකම් කරගත්තොත් නම් සෑහෙන ජීවිත කාලෙටම ඇති කියලා මේ අහම්බෙන් මේ ඉඳන්ට ආපු වෙලාවේ දැකලා මී දැන් හිතනවා හොරකම් කරන්න. ටිකක් බලා ඉන්නකොට හැමතිස්සෙම කවුරු හරි ඉන්නවා. ඒ හින්දා හිතනවා මම මෙතන දවසක් ඉඳලා කවුරුත් නැති වෙලාවක මේක අරන් යනවා කියලා එතන නවතිනවා. ඉතින් නිකන් ඉන්න බෑනේ. ඉතින් ආරන්නේ පොඩි පොඩි අතු ගන්නවා. අරව මේවා පොඩි පොඩි වැඩ කරනවා. කෑමත් හම්බ වෙනවා. ඉතින් දවසක්ම හිටියට ඒ අවස්ථාව ලැබෙන්නේ. කවුරු හරි ගන්න හදනකොටම කවුරු හරි එනවා. ඔහොම ඔහොම දැන් සතියක් විතර ඉන්නවා. දැන් තාම ඉන්නේ මේක හොරගම් කරන්න බලාගෙන. ඔහම ඉන්නකොට ඉතින් නිකන් ඉන්න බෑ. දැන් අරගොල්ලෝ කරන ඒවා දැන් වඳිනකොට එතන ඒවා අහගෙන ඉන්න ඕනේ. මේගොල්ලෝ කරන ඒවා පේනවා. ඔහම ඉන්නකොට ඉන්නකොට මෙයාගේ හිත වෙනස් වෙනවා. ඊට පස්සේ කොහොම හරි භාවනා කරලා රහත්
වෙනවා.
බණත් එනවා. ඒක තමයි දැන්. ඔව්. කුසල කුසලයටත් වඩා කුසලයේ තිබුණා ඒ අවස්ථාව ලැබෙන්නේ.
කුසල කියන්නේ
නේද? දැන් මනුස්ස ජීවිතේ ලැබුණා ධර්මය අහන්න ලැබුණා. ඔකටනේ කුසල ඕනේ. එතන ඉඳන් එයාගේ ප්‍රඥාව යෙදුනොත් එයාට අවස්ථාව තියෙනවා ඒකෙන් බේරෙන්න. එතකොට ඒකයි ත්‍රිසං මේ ආත්මේ භයානකයි කියන්නේ අපායක් කියන්නේ. ඒ අවස්ථාව නැහැ. මනුස්සෙක් වෙලා බොහොම දුක් විඳින මට්ටමක ඉපදුනත් මේ අවස්ථාව තියෙනවා. නුවණ තියෙන කෙනාට කොහෙන් හරි ධර්මයේ ඇහුණොත් බේරෙන්න අවස්ථාව තියෙනවා.
සල සමහර සේසන් තමයි අර ඒගොල්ලන්ට මේ තියෙන මේ ඒක අනු යන්නත් පොඩ්ඩක් වෙනස් වෙන වෙලාවලත් තියෙනවා.
ඔව්.
අර මේ වෙකින්ගේ තේමාව එක පොඩ්ඩක් අර මේ මොකක්ද අර discovery එක hippopotamus එකද කොහෙද මේ තුඹලේ කල්ලා ගත්තා මුව පැකේවා මේ එතකොට මුවව අරගෙන ඉතින් මුව දඟලනවා වතුරේ ඉන්නේ දැන් අදගෙන යන්න හදනවා ඉතින් hippopotamus ඇවිල්ලා අර තුඹලත් එලෝල මුව පැකේව දැන්ම ගොඩට ගොඩට දාලා ලෙවකට හිතේ මම තකිය බැරුණා ඉතින් එංගා කර ඒක මේ
ඒක තමයි දැන්.
ඒ වගේ එකක් තියෙනවා.
දවස්ස. නෑ, එහෙම අවස්ථා තියෙනවා. ගොඩාක්
දැන් ඔය බල්ලෝ එක වගේ ගිනි ගන්න ගෙවල් වලට පැනලා ඒක ඒ අයිතිකාරයව බේර ගන්න අවස්ථාව අහලා තියෙනවා. ඒ වගේ දේවල් කරපුවම ඒ සත්තු ඊළඟම මේ ආත්මේ හොඳ
තැනකට යනවා. ඒක සරයක් පෙන්නන ඔයගොල්ලෝ දැක්කත් දන්නේ අර පොඩි ළමෙක්ව බේරන්නේ පූසෙක්
ඇවිල්ලා. ඔව්
බල්ලෙක් හරි. බල්ලගෙන්. බල්ලව එලවනවා පූසා.
පූසෙක් ඇවිල්ලා
එලවනවා. ළමයා බේරන්නේ. ඉතින් ඒ තිරිසන් සත්තුන්ගෙත් ඒ වගේ
අවස්ථාවක්
නැහැ. මිනිස්සුන්ට විතරක් නෙමෙයි සත්තුන්ට උදව් කරගන්න වෙලාවල් තියෙනවා.
නෑ ඒ වගේ වෙලාවල්වලදී ඉන්න පුසාලා
ආවල. ඔව් ඒ හින්දා තමයි අර ඉතින් කලාතුරකින් කෙනෙකුට උඩට එන්න පුළුවන්. නෑ අපායේ ඉඳලත් උඩට එන කට්ටියට අර උපමාවමයි ගන්න. දුගතියක ඉඳලා ඊළඟට සුගතියක එන්නේ මේ වගේ නියපොත්තට ගත්තු පස්තික වගේ පොඩි ප්‍රමාණයක්. එහෙම කොටසක් ඉන්නවා. ඊළඟට අපි ගොඩක් පින් කරලා අවසන් මොහොතේ අර නරක හිතක් පහළ වෙලා යන අයත් ඉන්නවනේ. ඒගොල්ලන්ගෙත් සාමාන්‍ය හොඳ ගතිගුණ තමයි හිටින්නේ. මද අපහ උඩට එන පැත්තටනේ අර කුසල බලවත් තින්දා.
හැබැයි ඒගොල්ලෝ වැඩි කල් ඉන්නේ නැහැ අපයි.
ඔව් මේගොල්ලෝ සතියක් විතර තමයි ඉඳලා තියෙන්නේ. මේ වගේ වැඩි කාලයක් ගත වෙන්නේ මොකද කුසල් බලවත් හින්දා. එහෙනම් අර මරණහම යන්නේ කොහොම වෙතත් වැඩිපුර කුසල් කරන එක හොඳයි. ඉස්සෙල්ලාම අපි දැන් සිහිය පිහිටන්න පුරුදු කරනවානේ. ඔන්න වේදනාවක් දැනෙනවා කියලා දන්නවා දැන්. ඒ දිහා නුවණින් බලන් ඉන්නවා. බලන් ඉන්නකොට ඔයිකේ තියෙන ගති ටික පේන්න ගන්නවා. මුලින්ම වෙන්නේ වේදනාව වැඩි කරනවා. ඒ අපේ හිතේ ගතියෙන් තමයි වැඩි කරන්නේ. නැත්තම් බලපු හින්දා වැඩි වෙන්න විදිහක් නැහැ. ඈ. ඒකට හොඳටම පේනවා මං කියේ කායික දුක්ඛයි දෝමනස්සයයි දෙකක් තියෙනවා. දෝමනස් මානසිකව තමයි වැඩි කරන්නේ. හිත තමයි වැඩි කරන්නේ. ඔකත් නොවනින් බලන්න පුළුවන්. මේ අපි වේදනාවක් තියදී වෙන කතාවක හිටියොත් අපිට දැනෙන්නේ නැහැ. ආයි මේක බලනකොට තමයි විදෙන්නේ.
ඒ කියන්නේ එතන මනායතයෙන් තමයි නැහැ.
වැඩි කර. දෝමනස් ඇති කරන්නේ මන ආයතන මනෝ සංපස්යෙන්. ඒ වුණාට කායික දුක ඇති කරන්නේ කාය සංපස්යෙන්. කාය ආයතනේන පස්සයක් තියෙනවා. කාය පොට්ටබ්බ කාය විඥාන. කියන තෙන් තමයි කායික වේදනාව දැනෙන්නේ. ඒක ඊළඟට මනසෙන් ගන්නවා වැඩි කරන්නේ මනසෙන්. මන ධම්ම මනෝ විඥාන කියන එක. මනසෙන් තමයි වැඩි
කරන්නේ.
නෑ නෑ කය ඇතුලේ තියෙන. ශරීරය ඇතුලේ දැන් අපිට බඩගිනි දැනෙන්නේ. බඩ දැවිලා දැනෙන්නේ. ඒ කය ඇතුලේ. නෑ කය ස්පර්ශේ මේ ඇඟේ පිට සමෙත් තියෙන ඇතුලේ තියෙන. ඇඟ ඇතුලේ වේදනාවක් ආවත් ඒ කය සම්පස්සේම තමයි. හැබැයි වැඩේ තියෙන්නේ වේදනාව අපි වැඩි කරන්නේ මනස. මන ආයතන. ඒක ගැන හිතනකොට නෙවෙයි. ඒ දැන්
අන්නේ යන්නේ
මම කක් කරලා දුක් වගේ එකක් හිතන්න. ඔක තියෙනකොට රිදෙනවා. හැබැයි ඔක දැනගන්න කලින් එච්චර රිදෙන්නේ නැහැ. ඩිටෙක් කළාට පස්සේ තමයි කවුරු හරි කිව්වට පස්සේ තමයි සෑහෙන නිකන් මේ මහා දුකක්
වෙන්නේ. ඒ වැඩි වෙනවනේ කොහොම හරි දැන්
ඒක. නෑ නෑ වැඩි. වැඩි වෙන්නේ දැනගත්තට පස්සේ.
කැන්සර් සයිලර් ලොකු වෙනවනේ කියන්නේ.
මගේ මම දන්න එක්කෙනෙක්ගේ මගේ යාළුවෙක්ගේ අම්මා කෙනෙක් හිටියා. අම්මට කැන්සර් එකක්. මේගොල්ලෝ කිව්වේ නෑ අම්මට. අම්මා සාමාන්‍ය විදිහට හිටියා මේ ටෙස්ට් කරන්න ගියත් වෙන මොකක් හරි කියලා ඉතින් මෙහෙම කර කර. ඊට පස්සේ කොහොම හරි ඉතින් එක සැරයක් මේක දැනගත්තා. එනේ යාළුවෝ වරම කවුරු හරි මගක් හරි කියලා. ඊට පස්සේ ඉතින් මම හිතන්නේ අවුරුද්දක් විතර තමයි හිටියේ. හැබැයි අර කරනවා. දැන් හිටිය අවුරුදු 10ක් විතර
මානසික තත්ත්වය
සාමාන්‍ය වේදනාවක් විතරයි තිබුණේ. ඒතර අර මානසික වේදින දුක නැහැ. දැනෙන්න පුළුවන්. ඔව් ඩඩක් ගන්නවා දැනෙනවා නේද?
ඔව්. වේගයක්
තිබුණා වේගයක්. එතකොට ඒක මොකක් වුණත් කමන්නේ ඒක දිහා බලයි. බය වෙන්න එපා. හරි. එතකොට බලයි. මේක තමයි මේ අපි ওই දැනීමක් නේ තියෙන්නේ. අය වෙනසක් වුණත් දැන් දැනගන්නවා වෙනසක් වෙනවා කියන දැනගන්නවා. ඒ දිහත් බලයි. මේකට බය වෙන්න එපා. ඔන්නම් එහෙම හිතන්න පුළුවන්. හිතුවේ නැතත් බලා ඉන්න එකෙන් පේනවා අනිත්‍ය. තියන අනිත්‍ය දකින්න පුළුවන්. අපි හිතලා අනිත්‍ය දකින්නත් පුළුවන්. තියන එකේ ඇත්ත දකින්න කොටත් අනිත්‍ය පේනවා.
එතකොට ඒක වෙන්නේ මොකද කියලා හිතන්න.
ඒවා හොයන්න ඕනේ නැහැ. ඒවා හොයන්න ගියම බය වෙනවා. මේ මොකක් හරි ලෙඩක් තමයි අර කයි වෙයි කියලා හිතනවනේ. දැන් ඒ ඒකේ හිතන්න එකම දේ දැන් මේ මං බලපු හින්දා මේක වැඩි වෙන්න විදිහක් නැහැ නේද? ඇත්තටම ලෙඩක් තිබුණා. ඕක දිහා බැලුවා කියලා ලෙඩේ වැඩි වෙන්න විදිහක් නැහැ
නේද?
දැන් මේ මේ අපි සිහිය තියනකොටනේ ඕක දෙරින්නේ. ඒ ඒ විදිහට හිතලා ඒ දැනෙන දේ දිහා හොඳට බලආයි. දැන් ඔවා ගොඩක් කලාවට බාධා වෙනවා. දැන් අපේ භාවනා කරපු එක්කෙනෙකුට තිබුණා මේ යාට හොඳට සමාධිය එනකොට එකපාරට නිකන් මේ මේ හાર્ට් එක හරියේ නිකන් රිදිලක් වෙනවා. ඉතින් මෙයාගේ වෙලාවට ඊට කලින් මොකක් හරි ඔය හાર્ට් ප්‍රොබ්ලම් එකකුත් තිබිලා තියෙනවා. ඒක තමයි මේ හිතෙන් පෙන්වන්නේ මේ දවල් මට රෑ 12ට එකට විතරක් කතා කරනවා නේ කොහොම හරි එන්න මේ 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 අමාරුයි කියලා. කොහොම හරි ඉතින් එයාගේ බය නැති කරගන්නකන් ඒක තමන්ගේ මනසින්ම තමයි නැති කරගන්නේ. ඒ වෙලාවට තමයි එන්න ඕනේ ඒක මේ අර ජීවිත පූජාවෙන් භාවනා කරනවා කියන්නේ. නැටුණක් තමන්නේ මේ කියලා කරගෙන යනවා. කේන මට්ටමට එන්නවා. එතන නුවණක් තියෙන්න ඕන. දැන් හැමතිස්සෙම මේ භාවනා හොඳට එනකොට තමයි මේක එන්නේ. ඔකේ ඔය සාමාන්‍යයෙන් දැනෙන ඒවා. හරි. ඉතින් ඒක දෙතුන් පාරක් එහෙම වෙනවා නම් තේරුම් ගන්න ඕනේ මේක අසනීපයක් නෙවෙයි. අසනීපයක් නම් භාවනා කරනකොට කොහෙත්ම එන්නේ නැහැ. හරි. ඇත්තටම හાર્ට් ඇටැක් එකක් කියන්නේ ඔව් ඒක භාවනා කරද්දී එන්නත් දැන් මොකක් හරි ස්ට්‍රෙස් එකක් කරේ මොකක් හරි ඇවිල්ලා ඕක ඉන්නේ භාවනාව කියන්නේ ඒකේ අනිත් පැත්තනේ එතකොට ඒක එතකොට දකින්න ඕන මේක මේ 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 නීවරණයක් මතුවෙන්නේ මුලාව
ඒක දැන් හරි ආතති ප්‍රොබ්ලම් කරලා තියෙනවා ඒකට මොකද
ඒකට මුකුත් දුන්නේ. ඊට පස්සේ හොඳට භාවනා නම් කරගත්තා. ඊට පස්සේ ධානයක් වඩන්න පුළුවන් වුණා මෙයා. අරට ප්‍රශ්නයක් ආවේ.
හැබැයි ඒකේ බයලුත් මම මැරෙයි කියලා එතකොට කන්නාටයි
නේද? ඔව්. ඒ බයට මැරෙන්නත් පුළුවන්. ඒකේ බය එනකොටත් ඒ බය දිහත් බලන්න ඕන. මොකටද බය වෙන්නේ? හරි. මැරෙනවා කියමු ඉතින්. මරුණත් දැන් බය වෙලා මරුණොත් යන්නේ අපායෙ. මේක ගැන මේක ගැන බලන් ඉඳලා මරුණත් සුගතිය.
බාවන්
ඉඳලා ඕකේ 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 ඉතින් කියන තරම් ලේසි නෑ මේ කරන්න. අපේ හිත තමයි බලපාන්නේ සංකේතයක් තමයි
බලපාන කියන්නේ අපේ මේ හිතේ හිතේ හිතනවා
දැන් මොකක්ද ඒක නෑ ඒක තේරෙන්නේ නෑ මේක යටි හිතේ තියෙන දැන් අර යට හිතුනේම මේ heart attack එක තමයි මතුවෙන්නේ හැම සැරේම යා හොඳට භාවනාවට එන්න හදලා නවත්තපු වෙලාවල් තමයි ගොඩාක් වැඩි අන්තිමට මම කොහොම හරි ඉතින් එයාට කන්වින්ස් කළා ඔය බය නැති කරගෙන ඔක කරන්න. ඒ පුරුද්ද අරගෙන අරගෙන හරි ඒක ආවා වැඩි වුණා. ඒත් ඕන දෙයක් වුණ දැන් කියලා බලන් හිටියා. ඒක ගලාට පස්සේ තමයි එකෙන් බේරුනේ. ඊට පස්සේ තමයි එහාට යන්න පුළුවන්. ලෙඩේ ඉතින් ආවේ නෑ. ඉතින් සුව වෙන්න ලෙඩ තියෙන්නේ බෑ. ආ ආ ඔපරේට් කරන්න උන්නේ.
ආ
ප්‍රොබ්ලම් කියන්නේ දැන් ડોක්ටර්ට කියන්න ඇති නේද ටෙස්ට් කරලා මේ වයිට් එක. ඒක තමයි ලෙඩේ මතුන්නේ තාමත් ඉන්නවා. දැන් ඇමරිකාවේ ඉන්නේ.
සයිටින් ඒක ඉලවාගේ
දැන් කප්පුව හරියට නෑ. ඒක තමයි මං කියන්නේ. එහෙම ඒ සාමාන්‍ය දෙයක් භාවනාවේදී දැන් කප්පුව ඩඩක් ගන්න එක ඇහෙන්න ගන්නවා. අපිට නිකන් ඉද්දී ඇහෙන්නේ නෑනේ. එතකොට ඇහෙනකොට මේක ඒකත් වැඩි වෙන්න පුළුවන්. කොහමද කියන එක අපිට වැඩක් නැහැ. වැඩි වෙනා නම් වැඩි වෙන එක දිහා බලන්න. එතකොට හිතන්න දැන් බලන් ඉන්න දෙයක් තියෙනවා නේද? භාවනා ආරමුණක් තියෙනවා. ඒකට සතුටු වෙන්න. නැහ හිත දුවන්නේ නැහැ නේ ඒක දිහා බලන්න. ඒක හොඳ භාවනාවක්. හොඳ විදර්ශනයක් කරනවා. ඒකේ හඳන් අර හිතේ බය එනකොට බයක් දකින්න පුළුවන් නම් තවත් හොඳයි. මේ මේක දැකලා මොකද්ද මේ බයක් කියන්නේ? ඒකත් හිතන්නේ ඇති කරන්නේ. හ්ම්. මම දැකලා ආයෙ අරක දිහා බලන්නේ. ඒ සාමාන්‍ය දෙයක්. කවුණගෙන උරා පිටත් වෙනවා කියන්නේ. දැන් අර නාඩි වැටෙන එහෙම හෙන්න ගන්න. ඒ තමන්ගේ අවධානය හොඳ වෙනවා. කලින් නොහැසුනේ ඒවා ඇහෙන්න ගන්නවා දකින්න දැනෙනවා ඒ සිහිය හොඳයි සමාධිය හැදෙනවා ඔව් ඒකට බය වෙන්නේ පය වෙලාවට තව ඒක දිහා හොඳට බලයි බයක් හිතනවා නම් හිතන්න මම මේ භාවනාව කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක් කරන්නේ ඒක බුදුහාමුදුරන්ට මොකක්වත් කරදරයක් වුන්නේ නැහැ එහෙනම් ඒක අනුගමනය කරන මටත් කරදරයක් වෙන්නේ නැහැ අර බුදුගුණ මතක් කරන්න කියන්නේ ඒක. බුදුගුණ මතක් කරපු ගමන් බය නැති වෙනවා. එහෙමත් හිතන්න පුළුවන්. එහෙම හිතලා ආයි බලයි. ඒක හොඳයි කියලා දකින්න. ඒකෙන් දැන් බලා ඉන්න දෙයක් තියෙනවා. හිත දුවන්නේ. හොඳට බලා ඉන්නකො. ඈ? ඒක දිහා හොඳට බලා ඉන්න. මුකුත් කරන්න නැතුව ඒ දිහාම බලා ඉන්න. ඒක හිතන්න යන්න එපා. අඩු කරගන්න නෙමෙයි බලයි මේ අපි අපි දැන් සිහිය හිත එකඟ වෙලා මේක විතරයි හිත
තියෙන්නේ
ඒක හොඳට බලයි මේ බලා ඉඳීම හොඳ භාවනාවක්
අනිත් එක බය වෙන්න නැති වෙන්න ඕනේ නේද බය වෙන්න
concentration එකට කොටුන් දාන්න
ඕනේ ඒක ඉතින් කරලා බලන්න ඒක දැන් ඕක මේ අඩුවේයි කියලා හිතලා බලා ඉන්න එපා එතකොට තව වැඩි වෙනවා මම හිතන්නේ දැන් කරන්න හද හිතෙන් මොනවා හරි කරන්න ගියොත් ඔකේ අනිත් පැත්ත කරලා භාවනාව නවත්තන පැත්ත තමයි යන්නේ. මේ නීවරණ බලවත් වෙනවා. මේක නීවරණයක් කියන එක දකින්න ඕන හිතෙන් පෙන්න නැහැ මේකම. මේ මාව බය කරලා භාවනාව නවත්තන්න හදන. බාධා. ඒකට අහු වෙන්නේ නැහැ. මම මේක බලන්නේ. ඕනේ දෙයක් උනේ දැන් බලන්නේ. ඒ විදිහට කළොත් ලොකු අත්දැකීමක් ගන්න පුළුවන්. බලන් ඉඳලා බලන්නකො ඊට පස්සේ කියන්න මොකද වුනේ කියලා දැම්ම වෙන දේ දැනගෙන භාවනා කරන්න බෑ බලන් හිටියත් අඩු වෙයි කියලා දැනගෙන නම් ඒක බලන් ඉන්න ඕනේ අපි සිහිය තියාගෙන ඉන්න ඒකට දන්නවා මේක වෙන මේ මොහොතේ මේක මේ මොහොතේ මෙහි මෙහෙම දැනෙනවා මෙහෙම දැනෙනවා කියලා දන්නවා ඒගනේ හිතේ අවධානය තියෙන. ඒක ගැන හිතන්න ඕනේ නැහැ. එතෙන්ටම සිහිය තියෙනවා.
Attention.
ඒ වෙලාවේ වෙන්නේ මොකද්ද කියලා හොඳට දන්නවා. දැන් මං කිව්වොත් ඔය කුරුල්ලා ප්ලේන් එක කෑ ගහනවානේ. ඒක අහගෙන ඉන්න කියලා. ඒක විතරක් අහගෙන ඉන්න පුළුවන් නේ. තව ඒවා ඇහෙනවා. එුණාට වැඩි අරකටම අවධානය තියාගෙන ඉන්න පුළුවන් නේ. අනිත් අය කතා කරනේමත් ඇහි. ඒ වුණාට අපේ අවධානය අරකට. අන්න ඒ වගේ තමයි මේ දැනෙන දෙයට සිහිය තියාගෙන ඉන්නවා. ඒක බලා ඉන්නවා කියන්නේ ඒකයි. සිහිය අවධානය තියාගෙන ඉන්නවා. ඒ අතරේ අරව මේවා තව පෙයි. ඒවට යන හිත යනකොට ආයේ අර බලා ඉන්න එකට ගන්න ඕන. නෑ මම මේකයි බලන්නේ.
සමහරවිට
ඒක දැනන්නට කමන්නේ. හුස්මත් දැනෙන්න පුළුවන් අරක බලන් ඉන්න ගම. ඒ දෙක තිබ්බට කමන්නේ. නෑ ඒක බැරි වෙලාවත් ඉවර වුණත් එහෙම ආයේ හුස්ම දිහා බලන්න. ඒ බලන් ඉන්න එක නැති වෙන්නත් පුළුවන් නැති වුණත් ආයෙ හුස්ම දිහා බලන්න. ඉගෙන හිතන්න ඕනේ. ආයෙ පටන් ගත්තොත් ආයෙ බලන්න. එහෙම එනවා. මේ වගේ
සද්දකුත් ඇහෙනවා
නේද? ඔව්. අර සමූතු සද්දයක් නැති වෙලාවට තියෙන සද්දනේ.
සද්දයක්.
ඔව්. ඒක අහන් ඉන්න. ඒ අහගෙන ඉඳීම හොඳ එකෙන් හොඳ සමාධියකට යන්න පුළුවන්.
ඒ
අර නිකන් කෝල් ගාලා වගේ සද්ද එන්නේ. ඔව්. එකක විදිහට ඒක දැනින් බලන්න නිකන්
කෝල් ගාලා.
ඔව්. ඒ බලන් ඉන්නකොට ඒකත් වැඩි වෙනවා. ඔව්. එතකොට ඒක හොඳයි කියලා ඒක විතරක් අහගෙන ඉන්න. මොකද හිත දුවන්නේ. දැන් Taman අවධානය යොමු කරන එක නෑ ඒක තේරුම් ගන්න. අවධානය යොමු කරනකොට ඒක වැඩි වෙනවා. වැඩි වෙනවා කියන්නේ අපේ හිතට හොඳට පේනවා. ඒකයි වෙන්නේ.
මම
හිතුණාට කමන්නේ ඒත් හොඳයි කියලා බලائیں۔ එතකොට වෙන සද්ද ඇහෙන්නේ නැහෙනි. ඩෙෆ් උනත් ආයේ සද්ද ඇහෙන්නේ නැහෙනි හොඳට භාවනා කරත හැකියි. කවුරුවත් බණිනේම ඇහෙන්නේ නැහෙනි.